ප්‍රධාන කටයුතු අධ්‍යන නෑපැති විෂයංග එකේ සිට තුන දක්වා දීවර විදේශීය දීවර බෝට්ටු ඉදමත් කිරීමේ සංශෝධන පනත් කෙරුම් පට දෙවෙනි වර කෙවීම
හොඳයි
ගරු ඇමතිතුමා
දීවර විතරයි අද අද දීවර විතරයි අද
ගරු කථානායකතුමනි 1979 අංක 59 දරන දීවර විදේශීය දීවර බෝට්ටු ඉදමත් කිරීමේ පනතට සංශෝධනයක් එකතු කිරීම සිදුවෙන්නේ මේ අනුව මේ සම්බන්ධව අපි පසුගිය කාලය පුරාවටම විදේශීය දීවර යාත්‍රා අපේ මුහුදු තීරයට ඇතුල් වී කරන අනවසර පන්න ක්‍රමයන් ඒ වගේම අපේ මසුන් අල්ලාගෙන යාමට එරෙහිව තිබුණු නීති රීති ප්‍රමාණවත් නැති බව හැඟී ගිය හේයින් මම කමිටුවක් පත් කරා සියලුම මේ පිළිබඳව විශේෂඥ දැනුම තිබෙන කණ්ඩායම් අපේ අමාත්‍යාංශයට අයිති ආයතන වගේම අනෙකුත් මේ පිළිබඳව උනන්දුවත් දක්වන සියලු අංශවල අදහස් අරගෙන ඒ කමිටුව මගින් නිර්දේශ ගණනාවක් ලබා දීලා තිබෙනවා. ඒ නිර්දේශ අනුව ප්‍රධාන වශයෙන්ම අපිට මේ වෙලාවේ ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් පිළිබඳව මම ප්‍රධාන කාරණා කීපයක් කිව යුතු වෙනවා. මේ විදේශීය දීවරයන් අපේ රට තුළ ඒ කර්මාන්තය කිරීමේදී අදාළ වන දඩ මුදල් එවගේම තිබෙන නීති රීති ප්‍රමාණවත් නැති නිසා එය නිරන්තරයෙන්ම මේ කාර්යයන් වලට ප්‍රවේශ වෙනවා. අපේ මුහුදු තීරයේ වගේම අනන්‍ය කලාපය තුළ මේ සිදු කරන පන්න ක්‍රමය නිසා අපිට ලබාගත හැකිව තිබෙන මත්ස්‍යාස්තන්නේ අඩුවීමක් ඇතිවෙන හෙයින් අපි ඒ සඳහා ප්‍රධාන අංශ කීපයක් කෙරෙහි අවධානය යොමු කළා. දැඩි නීති රීති පන බව මේ අවස්ථාවේ මම සඳහන් කරන්න කැමතියි. අපි රටක් විදියට ගත්තොත් අපි දීවර ශේෂ්ත්‍රයේ අද ලබාගෙන තිබෙන ප්‍රගතියන්ට මේ තත්ත්වය තුළ මේ නීති රීති වෙනස් කිරීම තුළ තවත් ඉස්සරහට යන්න පුළුවන් මේ කියලා මම විශ්වාස කරනවා. අපේ දීවර යාත්‍රා විදේශීය දීවර යාත්‍රා අපේ කලාපය තුළට ආවම මුලිකව තිබුණේ රුපියල් ලක්ෂයකට ලක්ෂ 15කට නොවැඩි දඩ මුදලක් තමයි මේ වෙනුවෙන් අය කරගන්න අපිට බලයක් තිබුණේ. ලක්ෂ 15ක් කියන්නේ ඉතාමත් සුළු මුදලක්. මේකට කිසිදු විදේශ යාත්‍රාවක් බයක් තිබුණේ නැහැ, සැකයක් තිබුණේ නැහැ. වරින් වර ඇවිල්ලා මේ කටයුතු වලට සම්බන්ධ වුණා. දැන් අපි මේ ලක්ෂ 15ක උපරිමයක තිබුණු දඩ මුදල වැඩි කරලා තියෙනවා ලක්ෂ 60 සිට අවමය ලක්ෂ 60 සිට ලක්ෂ 1750. නැත්නම් තව විදිහකට ගත්තොත් මිලියන 6 සිට මිලියන 175 දක්වා දඩ මුදල් අය කරන්න පුළුවන් විදියට අපි මේ පනතට සංශෝධන ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම මේ යාත්‍රාම තමන්ගේ දැල්ලාම් පන්න ගබඩා තුල රඳවා ගන්නේ නැතුව આવොත් මේ දඩයට අතිරේකව ඒකට වෙනම දඩයක් ඒ තිබුණේ පෙර තිබුණේ 750,000ක දඩයක්. ඒ දඩ මුදල අපි වැඩි කරලා තිබෙනවා මිලියන 4 සිට, ඒ කියන්නේ ලක්ෂ 40 සිට මිලියන 150 දක්වා, ලක්ෂ 1500 දක්වා අපි ඒ දඩ මුදලත් වැඩි කරලා තිබෙනවා. මේ දෙකම අපිට ඉදිරියේදී විදේශ යාත්‍රා ඇවිල්ලා අපේ මුහුදු තීරයට ඇතුල් වුණොත් මේ දඩ මුදල් දෙකටම යටත් වෙන්නට සිද්ධ වෙනවා. අපි දන්නවා දැන්ටම සමහර රටවල් වලින් මම නම් කියන්න යන්නේ නැහැ, අපිට මේ සඳහා විවිධ විරෝධතාවයන් දක්වලා තිබෙනවා. ඒ රටවල්වල මේ පිළිබඳව මේ සම්බන්ධව විරෝධතා පවත්වලා තියෙනවා, පෙළපාලි ගිහිල්ලා තියෙනවා, මගේ පඹේ වදලා පුළුස්සලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් අපිට වැදගත් වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ අපේ දීවර ජනතාව ආරක්ෂා කර ගැනීම, අපේ දීවරයට නිසි ආදායමක් ලබා දීම තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. වෙන රටවල්වලට ඕන විදියට අපේ රටේ නීති රීති පනවන්න අපිට පුළුවන් කමක් නැහැ. අනවසර කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒකට එරෙහිව අපි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගන්නවායි කියන එකත් මම ඔබතුමාට සඳහන් කරන්න කැමතියි. අපි මේ පසුගිය කාලේ දීවර ශේෂ්ත්‍රයේ විශාල වර්ධනයක් ඇති කරගෙන තියෙනවා. මේ වගේම ගරු කථානායකතුමනි, මම තව එකක් එකතු කරන්න කැමතියි. අපේ අනන්‍ය ආර්ථික කලාපයට තුලදී සිදුවෙන කටයුතු වලටත් අපි වෙනම දඩ මුදල් පනවනවා. එහෙම මීට පෙර තිබුණේ නැහැ. ඒ අනුව ඒකෙදි මිලියන 10කට නොවැඩු සහ මිලියන 220කට නොවැඩි තමත් විශාල දඩයක් අපි පනවන අපේ අනන්‍ය ආර්ථික කලාපයට විදේශ යාත්‍රා ඇතුල් වුණොත්. ඒ වගේම විදේශ යාත්‍රා ඇතුල් වෙලා මාළු අල්ලීමක් සිද්ධ කරන්න ඒ අයගේ ආම්පන්න ගබඩාවෙන් අරගෙන තිබුණොත් ඒකටත් වෙන මාත්‍රයක දඩයක් පළමනවා මිලියන 5කට නොඅඩු සහ මිලියන 160කට නොවැඩි කියන දඩයක් මේක සමහර වෙලාවට මේකේ ප්‍රමාණය අරගෙන බැලුවොත් 100 ගුණයකට වඩා වැඩි වෙන්න පුළුවන් ඊටත් වඩා වැඩි නමුත් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නීත්‍යානුකූල නමන දෙයකට අපි ඒ ආකාරයෙන් දඬුවම් ලබා දීම පිළිබඳව කාටවත් විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ ඒ වගේම මේකෙදි අපි අධිකරණ කටයුතු වල මේ වා රාජසන්තක කරන්න ඒ වගේම මේ අයට යම් අප ලබා දීමක් සිදු වෙනවා නම් ඒ මහේස්ත්‍රාත්තුරුන් මාර්ගයෙන් තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ වෙනත් කිසිම රාජ්‍ය මැදිහත් වීමකින් මේ අයට නිදහස් වෙන්න තිබෙන අවස්ථා අපි අත්හිටවල තියෙනවා මේ පනත පිළිබඳව මම දන්නවා අද අපේ රටට වැඩිය වෙනත් රටවල් විශේෂ උනන්දුවක් දක්වන බලයින් ඒ අපිට යම් යම් යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා නමුත් අපිට නැවතත් ගරු කතානායකතුමනි කියන්න තියෙන්නේ අපේ රට වගේ අටගුණයක මුහුදු තීරයේ අයිතිය අපිට තිබෙනවා ඒ වගේම අපිට ජාත්‍යන්තර මුහුදේ අයිතිය තියෙනවා ඒ වගේම අභ්‍යන්තර ජලාස 10000කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා කලප 116ක් තියෙනවා මේ රට තුල නමුත් අපි තවමත් මාළු උඹලකඩ කරවල තින් මාළු හාල් මැස්සන් මේ රට විශාල ප්‍රමාණයක් ගෙන්නවා මේ ප්‍රමාණය අඩු කරගන්න අපි දැවැන්ත උත්සාහයක් දරනවා ඒකට ගත්ත එක ක්‍රියාමාර්ගයක් තමයි මේ අද දඩ මුදල් වැඩි කිරීම කියන එක මම සඳහන් කරන්න කැමතියි ඒ වගේම තවත් ක්‍රියාමාර්ග රාශියකට අපි යනවා මේ මස් අපනයනය ආනයනය අඩු කළා අපනයනය වැඩි කරන්න මම බෞද්ධවාට සතුටෙන් ප්‍රකාශ කරන්න කැමතියි මේ රජයේ බලයට පත් වුණාට පස්සේ අපි ලැබපු පළවෙනි ආර්ථික ජයග්‍රහණය තමයි මස්ය අපනයනයට තිබුණු යුරෝපා වෙළඳපළට තිබුණු තහනම ඉවත් කර ගැනීම ඒ වගේම ඊට අතිරේකව GSP තහනම ඉවත් කර ගැනීම හරහා අද ධීවර ශේෂ්ත්‍රයට විශාල වාසි එන්න පටන් අරගෙන තියෙනවා 2016ට සාපේක්ෂව 2017 වර්ෂයේ අපනයනය වැඩිවීම 144ක් මේ මස්ය කර්මාන්තය තුළ ඇති වෙලා තියෙනවා අපි මේ අවුරුද්ද ඉලක්ක කරනවා ඊටත් වඩා එහාට මේ ප්‍රමාණය ළඟා කරගන්න පුළුවන්කම ලැබෙයි කිය. ඒකෙදි මූදෙන් ලබා ගන්න මස් ආශ්‍රයන වගේම අපි අභ්‍යන්තර ජලාශවල ඒ වගේම මසුන් වගා කිරීම තුළ වැඩි ආදායමක් ලබා ගැනීමත් අපේ බලාපොරොත්තුවක් බවට පත් වෙනවා. අපි දැන්ටමත් අපි සැලසුම් කළ තිබෙනවා දීවර අංශය ව්‍යාප්ත කිරීම සඳහා දීවර වගා කලාප තුනක් අභ්‍යන්තර කර්මාන්ත පුර තුනක් අපි සැලසුම් කරලා තියෙනවා ඇක්වකල්චර් ඉන්ඩස්ට්‍රියල් පාර්ක් කියන තුනක් ඒකක් අපි බලාපොරොත්තු වෙනවා පටන් ගන්න දැනටමත් අපි ඉඩම් වෙන් කරගෙන තිබෙනවා උතුරු ප්‍රදේශයේ අපි ඒ කටයුත්ත ඉදිරි කැටිත කාලය තුළ අපි සිදු කරනවා අපි ගිය අවුරුද්දේ පටන් ගන්න ගියේ මන්නාරම් ප්‍රදේශයේ ඒකේ ගැටලුවක් ඇති වුණා අපිට වනජීවියම අන්සෙන් යම් යම් බාධා එල්ල වුණා දැන් ඒව නිරාකරණය වෙලා අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා ඒ අක්කර 3000ක කර්මාන්ත පුරයක් ජල ජීවක කර්මාන්ත පුරයක් ආරම්භ කරන්න. ඒ වගේම මඩ කලපුයි අපි බලාපොරොත්තු වෙනවා මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. අපි ඒක 2015 ඉඳලා උත්සාහ දරනවා 16 ඉඳලා. නමුත් මේ ප්‍රදේශයේ එක කොටසක විරෝධතාවය මත අපි ඒකේ යම් පසුබෑමක් තිබෙනවා. නමුත් ඒක මහා පරිමාණයෙන් නැති වුණත් කුඩාවට අපි දැන් පටන් ගන්න යම් එකඟතාවයක් ඇවිල්ලා තිබෙනවා. ඒ අනුව අපි කටයුතු කරනවා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි මේ වන විට අපි පටන් ගන්න ක්‍රෑප් සිටි එක පළවෙනි එක අපි පටන් අරගෙන තිබෙනවා දෙවෙනි එකත් මේ අවුරුද්දේ අපි පටන් ගන්නවා ලංකාවේ පළවෙනි ක්‍රෑප් සිටි එක තමයි හම්බන්තොට අපි පටන් අරගෙන තියෙන්නේ ඒ වගේම ඉදිරියේදී පටන් ගන්නට යන මේ ශේෂ්ත්‍ර තුලින් අපි බලාපොරොත්තු වෙනවා අපිට විශාල මස්ය ආශ්‍රයන්ක් ඇති කර ගන්න වගේම මේ සෑම එකකම අපි බලාපොරොත්තු වෙන්නේ අපනයනය කිරීම සඳහා මසුන් නිෂ්පාදනය කිරීම තමයි අපේ බලාපොරොත්තුව බවට පත් වෙලා තියෙන්නේ. අපේ ඉලක්කයක් තියෙනවා ගරු කථානායකතුමනි අපේ දැන් අපිට හිමි වෙලා තියෙන අපනයන ශේෂ්ත්‍රයේ 12 වෙනි තැන. ඒක ගිය අවුරුද්ද වෙනකොට 11 වෙනි තැනට ආවා. අපි දැඩි උත්සාහයක් දරනවා 2020 වෙනකොට මේක අපනයන ශේෂ්ත්‍රයේ ලංකාවේ අනිකුත් අංශවලින් ඉස්සරහට ඇවිල්ලා 3 වෙනි තැනට ගේන එක තමයි අපේ ඉලක්කය බවට පත් වෙන්නේ. මේක අසීරු ඉලක්කයක් බව පිළිගන්න. මේක අමාරු දෙයක් බව අපි පිළිගන්නවා. නමුත් අපි ඒක සාර්ථක කර ගැනීම සඳහා අපි වැඩපිළිවෙල සකස් කරනවා. මේකට එන බාධාවම කරගත්තොත් මේ විවිධ අංශ වලින් ලැබෙන අනුමැතියන් අපිට කඩිනම් කරගන්න පුළුවන්කම තිබුණොත් අපිට මේ ඉලක්කය පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැනටමත් අපි විදේශ මත්ස්‍ය වෙළඳපොලේ අපිට හිමිතැන කරා කෙමෙන් ළඟා වෙමින් පවතින විදේශ වෙළඳපොලේ යුරෝපයේ විශේෂයෙන්ම මත්ස්‍ය වෙළඳපොලේ තීරකය බවට පත් වෙලා තිබුණේ අතීතයේ ශ්‍රී ලංකාව. නමුත් පසුගිය කාලයක මාලදිවයිනට ගිහිල්ලා තියෙනවා. දැන් අපි ක්‍රමානුකූලව ඒ තීරකය බවට පත් වෙන්න ලංකාව උත්සාහ දරනවා. මට විශ්වාසයක් තියෙනවා 2019 වගේ වෙනකොට අපිට ඒ තත්ත්වයට ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඒ සඳහා විශාල වැඩසටහන් රාශියක් අපි ආරම්භ කරලා තිබෙනවා. දැනටමත් මම ඔබතුමාට සඳහන් කරන්න කැමතියි අපේ රටේ තිබෙනවා කලපු 116ක්. මේ 116 සම්වර්ධනය කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් සකස් වෙලා තිබුණේ නැහැ. අපි ගිය අවුරුද්දේ අපේ අමාත්‍යාංශය පටන් ගත්ත වෙනම කලපු සම්වර්ධන අංශයක්. මම සතුටු වෙනවා මේ වතාවේ අපිට මුදල් ඇමතුමා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා මිලියන 1000ක් මේ කලපු සම්වර්ධනය කිරීම සඳහා. අපි පළවෙනියට කලපු 10ක් දැනට අඳුනගෙන තිබෙනවා. ඒ වගේම මුළු කලපු ප්‍රමාණයම උනත් ක්‍රියාත්මක කරන්න මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න මුදල් ඇමතුමත් මුදල් අමාත්‍යාංශයත් එකඟතාවය පළ කරලා තිබෙනවා. අපේ තිබෙන ධාරිතාවය අනුව අපිට ඉන්න සේවකයන් ප්‍රමාණය අනුව අපි බලාපොරොත්තු වෙන්නේ මේක ක්‍රමානුකූලව ලබන අවුරුද්ද වෙනකොට මේක මීට වඩා ව්‍යාප්තව වෙන මාංශයක් මගින් ක්‍රියාත්මක කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. අපි මේ කලපු 116 සම්පූර්ණ කරගත්තොත් සම්වර්ධනය කරගත්තොත් අපේ අභ්‍යන්තර ජලාශවලට අවශ්‍ය මසුන් මුළු ප්‍රමාණය අපි ඒ ජලාශවල තැන්පත් කරන්න ගත්තොත් ඒ වගේම මුහුදේ මසුන් අල්ලා ගන්න තිබෙන අයිති අපිට මේ වගේ තිබෙන බාධක ඉවත් කරගත්තොත් අපිට අනිවාර්යයෙන්ම 2020 වෙනකොට මේ ඉලක්කය පහසුවෙන් ලබා ගන්න පුළුවන් ලංකාවේ තුන්වෙනි අපනයන ආදායම ලබන කර්මාන්තය බවට දීවර කර්මාන්තය පත් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි මුහුදේ දීවර කටයුතු වල යෙදෙන දීවරයන් වෙනුවෙන් ගරු කථානායකතුමනි අපි දැනටමත් නවීන තාක්ෂණය හඳුන්වලා දෙන්න පටන් අරගෙන තියෙනවා. අපි අලුතෙන් තාක්ෂණය සහිත ලොකු ප්‍රමාණයේ බෝට්ටු සකස් කරගන්න අයට 150ක සහනාධාරයක් දීම ආරම්භ කරා. මේ අවුරුද්දේ අපි ඒ ප්‍රමාණය තවත් පොඩ්ඩක් වැඩි කරලා මූල්‍යමය වශයෙන් ඊටත් වඩා පහසුකම් සහිත බෝට්ටු මුහුදට යැවීම සඳහා මූල්‍යමය ආධාරය 150ක ආධාරයක් සහිතව ඒ කටයුත්තට අපි දීවරයන් පොළඹවන්න කටයුතු කරනවා. මොකද අපි අද අපේ ගේන දීවර සම්පතෙන් 40%ක් නාස්ති වෙනවා. අපි ගේන පසුවස්සන තාක්ෂණයේ අපේ තිබෙන දුර්වලකම් නිසා අපි මුහුදේ අල්ලගන්න මාළු වලින් ගේන ප්‍රමාණයෙන් 40%ක් මාළු විදියට පරිභෝජනය වෙන්නේ නැහැ. ඒක මහා අපරාධයක්. මුහුදරත් නැහැ, මිනිසුන්ටත් නැහැ. ඒ නිසා අපි මේ தත්ත්වය වෙනස් කරන්න තමයි මේ නවීන තාක්ෂණය අපි අඳුන්වලා දෙන්නේ. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා අපේ දීවරයන් ගේන මාළු ප්‍රමාණයෙන් අඩුම ගාණ 90%ක්වත් මසුන් විදියට පරිභෝජනය කරන්නත්, ඒ වගේම අපනයනය කිරීම මට්ටමට මේ මසුන් යොදවා ගන්නත් අවශ්‍ය පියවර ගනී කියලා අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. අපි ඒ වගේම මේ දීවරයන්ට ඒ නවීන පන්නේ බෝට්ටු ලබා දීම විතරක් නෙමෙයි, අපි බලාපොරොත්තු වෙනවා තිබෙන බෝට්ටු නවීකරණය කර ගැනීම සඳහාත් ඒ අයට අවශ්‍ය මූල්‍යමය සහයෝගයක් ලබා දෙන්න ආධාරයක් 50% සහනාධාර ක්‍රමයක් මත ඒ කටයුතු සිදු කරා. අද වෙනකොට අපේ අමාත්‍යාංශය මම කියන්න කැමතියි ගරු කථානායකතුමනි, අපේ අමාත්‍යාංශයේ හැම ශේෂ්ත්‍රයක්ම අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපනයන ශේෂ්ත්‍රයෙන් අපි ඉස්සරහට එනවා. ඒ වගේම අපේ ආයතන සියල්ලම අද පාඩුවට තිබුණු ආයතන ලාභෙන්න පටන් අරගෙන තියෙනවා. අවුරුදු ගණනාවක් පාඩුවට තිබුණු දීවර සංස්ථාව දැන් ලාභෙට එන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම සීනෝර ආයතනය අපේ බෝට්ටු නිෂ්පාදනය වැඩි කළා. දැන් ඒක ස්ථිර තැන්පතුවක් දක්වා තබා ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. දීවර වරාය නීති සංස්ථාවේ අපි දැන් ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා. ජල ජීවී අංශය අපේ ව්‍යාප්ත කළා. අපි ඉහළම කළමනාකාරීත්වය තුළින් ඒ මත්ස්‍ය අස්වැන්න වැඩි කරගෙන ඒ වගේම මසුන් තැන්පත් කිරීම අපි වැඩි කරලා තිබෙනවා. අපේ නාර ආයතනය විවිධ පරීක්ෂණ මගින් ඒ පරීක්ෂණ මගින් ලොකු කාර්යභාරයක් සිදු කරනවා ඒ අංශය වඩා ප්‍රචලිත කරන්න. මේ සියල්ල දිහා බැලුවම අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ඉලක්ක කරා ළඟා වීම. ඒ අතරේ අපිට යම් යම් බාධා එල්ල වෙනවා. දැන් පහුගිය වෙලාවේ අපිට කිව්වා බාධා නෙවෙයි චෝදනා එල්ල වෙනවා. අපිට කිව්වා වරායවල් ටික විකුණන්න යනවා කියලා. ලංකාවේ තිබෙන වරායන් විකුණන්න යනවා කියලා. මං තමුන්නාන්සේට ඉතාමත් පැහැදිලිව කියනවා ලංකාවේ තියෙන කිසිඳු දීවර වරායක් කිසිඳු විදේශිකයෙකුට හෝ කිසිම දේශීය කෙනෙකුට අපි විකුණන්න කටයුතු කරන්නේ නැතේ කියන එක මං ඉතාමත් වගකීමෙන් කියනවා. ඒ වගේම වරායන් වල ප්‍රයෝජනෙට නොගන්න සම්පත් තිබෙනවා නම් අපි ඒව ප්‍රයෝජනෙට ගන්නවා. ඒ කැබිනට් පත්‍රිකාව ප්‍රයෝගික කරගෙන තමයි මේ වැරදි ප්‍රචාරය ගියේ. ඒකෙදි මම කිව්වා දැන් අදත් අපි කණ්ඩායමක් මුණ ගැහසුණා වරායට එන රළ තරංග මගින් විදුලිය නිෂ්පාදනය කරා. මං හිතන්නේ නැහැ ඒකට කවුරුවත් විරුද්ධ වෙනවා කියලා. ඒකට අපි අවශ්‍ය අනුමැතිය ලබා දෙනවා. ඒ වගේම වරායවල් තුල තිබෙන ඉඩම් ප්‍රයෝජනයට අරගෙන කවුරු හරි මාළු සැකසුම් මධ්‍යස්ථානයක් හදන්න යනවනම් එහෙම නැත්නම් ශීතාගාරයක් හදන්න යනවනම් අපි ඒකට හවුල් ආයෝජනයක් විදිහට ඒ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මාස ක්‍රීඩා සඳහා ස්පෝර්ට් ෆිෂින් වලට කවුරු හරි යදවෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට අපි බද්ධ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට අදාළ දේවල් සිද්ධ වෙනවා නම් අපි ඒවා ක්‍රියාත්මක වෙනවා. හැබැයි සියලු දේවල් ක්‍රියාත්මක වෙනකොට අපි දීවරයාගේ කැමැත්ත මත මිසක් දීවරයාගේ විරෝධයෙන් දීවරයා විරෝධ වෙන කිසිම කාර්යභාරයක් අපි කරන්නේ නැහැ. මොකද දීවර ජනතාවත් එක්ක සමීපව මිසක් දීවර ජනතාවට පටහැනිව එයාගේ විරෝධතාවයේ මත ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේ පහුගිය දවස්වල ආපහු ප්‍රචාරයක් යනවා සමහර අංශවලින් මේ වෙබ්සයිට් වලින් එහෙම මේ දීවර සංස්ථාව කොරියානු සමාගමකට දෙනවා. මේක සම්පූර්ණ පට්ටපල් බොරුවක්. එහෙම කිසිදු ආකාරයක සිද්ධියක් ඇති වෙන්නේ නැහැ. අපි ලාභ ලබපු පාඩු ලබපු දීවර සංස්ථාවට යෝජනාව ඒක පෞද්ගලීකරණය කරන්න. ඒක වෙන ක්‍රියාමාර්ගවලට යන්න. නමුත් අපි ඒ කිසිම දෙයක් නොකර ඒක ලාභ වෙන මට්ටමට ගෙනල්ලා අද ලාභ ලබන දීවර සංස්ථාව කිසිදු ආකාරයකින් අපි කිසිම රටකට හෝ පෞද්ගලික අපේ රටේ කාටවත් හෝ දෙන්න අපේ සූදානමක් නැහැ. හැබැයි අපි තාම කිසිම කෙනෙක් තෝරගෙන නැහැ. අපි හෙට අනිද්දාට ප්‍රසිද්ධ කරන්න යනවා දීවර සංස්ථායක පුවත්පත් මගින් විධිමත් ක්‍රමවේදයක් සහිතව දීවර සංස්ථා මාළු ආනයනය කරන්නේ නැහැ කියලා. දීවර සංස්ථා මාළු අපනයනය කරන්නේත් නැහැ. එන්නේ මේ වගේ කාර්යයන් වලට කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් වෙනත් අපේ තිබෙන ඉඩකඩම් ප්‍රයෝජනට අරගෙන කටයුතු කරන්න අපි ඒවට බද්ධ ව්‍යාපාර පටන් ගන්නවා මිසක් මාළු මිලදී ගැනීම මාළු අලෙවි කිරීම ඒ සියල්ලම රජය නැත්තම් දීවර සංස්ථා මගින් සිදු කරනවා. දීවර ජනතාවට ඒ වගේම වාසියක් වෙන ආකාරයෙන් ඉහළ මිලකට මාළු මිලදී ගන්නත් ඒ වගේම දීවර ජනතා පාරිභෝගිකයට සාධාරණ මිලකට හොඳ තත්ත්වයේ මාළු ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. ගරු කථානායකතුමනි අපේ දීවර සංස්ථාවට යම් අපකීර්තිමත් කාල පරිච්ඡේදයක් නැති වුණු බව අපි දන්නවා. මේ පාර්ලිමේන්තුවට මාළු සැපයුවේ දීවර සංස්ථාව. පසු කාලීනව මාළු සැපීමත් අපෙන් වෙන කෙනෙකුට අරගෙන තිබුණා. අපි ඒකට විරුද්ධව ඔබතුමාට පැමිණිලි කරේ නැහැ. අපි ඒත් අද කියන්න කැමති පාර්ලිමේන්තුවට මාළු දීමෙන් අපිට ලාභයක් ලැබුණා. ඒ ලාභයක් නැතුව ඒ වගේම විදේශ යාත්‍රාවලින් අපිට මාස පතා මිලියන 35ක් ලැබුණා විදේශ යාත්‍රා එනකොට. අපි ඒකත් සම්පූර්ණ නැමැත්තුවා. ඒකත් නවත්තලත් මේන රාජ්‍ය ආයතන වලින් එන ආදායනුත් නැතුව තමයි අපි අද දීවර සංස්ථාව ලාභයට ගෙනියන්නේ. අපි ඒ ලාභයට ගෙනියනකොට හැබැයි අපි දන්නවා යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. අපි මාළු වෙනදා සම්ප්‍රදායක් විදියට හැමදාම පාර්ලිමේන්තුවට දෙසැම්බර් මාසේ මන්ත්‍රීවරු 225 දෙනාට මාළු පෙට්ටි 225ක් වෙන් කරා. ඒ වගේම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ටත් මං දන්න විදියට යම් ප්‍රමාණයක් සහ එම සාමාන්‍යයෙන් මාළු පෙට්ටි 1000ක් විතර අවුරුද්ද අග එහෙම දීමේ සම්ප්‍රදායක් තිබුණා. ඒක මේ අවුරුදු 20ක විතර තිබුණු සම්ප්‍රදායක්. නමුත් මට කනගාටුවෙන් වුණත් ඒ කාර්යය නතර කරන්න සිද්ධ වුණා. ඒ වගේම දීවර සංස්ථාවෙන් සාමාන්‍යයෙන් ඉල්ලීමක් ආම දන්සලක් පෙරහැරක් මාළු කිලෝ 100ක් 200ක් 300ක් නොමිල දෙන ක්‍රමවේදයක් තිබුණා. මම ඒක සම්පූර්ණ නතර කරා. මොකද නතර කරේ මේ தත්ත්වය යහපත් මට්ටමකට ගේන්න. ඒකට මට චෝදනා එල්ල වුණා. සමහර අය කිව්වා අපේ ස්වාමින් වහන්සේ කෙනෙක්ම චෝදනා කරා බෞද්ධෙක් ඇවිල්ලවත් අපිට පන්සලේ කටයුත්තකට මාළු ටිකක් දෙන්න කටයුතු කරේ නැහැ කියලා. නමුත් මට ඕනුනේ මේක මුලින් හොඳ තත්ත්වයකට ගේන්න. ලාභදායි මට්ටමකට ගේන්න.
මේක විකුණන්න තියෙන අවදානම බේරගන්න. අපි ඒ තත්ත්වයට ගෙනල්ලා ජනතාවට බරක් නොවන රජයට බරක් නොවන ආයතනයක් විදියට මේ සාස්ථාපත් කර ගැනීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ගරු කථානායකතුමනි මේ අවුරුද්දේ අපි දීවර ශේෂ්ත්‍රයට විශාල ආයෝජනයක් කරනවා රට පුරා. අලුතෙන් වරායවල් ගණනාවක් හදනවා. අපේ උතුරේ මන්ත්‍රීවරු නිරන්තරයෙන්ම අපිට කියන කතාවක් තමයි උතුරට සාමය ඇති වුණාට දීවරයට ඒකේ වාසියක් ඇති වුණේ නැහැ කියලා. මම ඒක 100ට 100ක් පිළිගන්නවා. ඒකට හේතුව තමයි එකක් ඉන්දියානු දීවරයන්ගේ ගැටලුව. ඒක අපි දැන් විසඳගෙන යනවා සෑහෙන මට්ටමකට දැන් විසඳලා තියෙනවා. මේ අවුරුද්ද යක වෙන්නේ ඉස්සෙල්ලේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් මට්ටමක් ළඟා වෙමින් පවතී. සැලකිය යුතු මට්ටමක. ඒ වගේම අනිත් එක තමයි ඒ උතුරේ දීවරයට තිබුණේ පර්ණ බෝට්ටු. ඒ ඇයට මූදු යන්න ඒත් නවීන තාක්ෂණය නැහැ. මෙද අවුරුදු 15කට 20 දකුණෙන් පාවිච්චි කරපු ක්‍රමවේදයන් තමයි උතුරේ තියෙන්නේ. අපිට උතුරට අපි දෙන මේ සම්පත් මේ සහනාධාරයක් දෙන්න බැරි වුණා. ගිය අවුරුද්දේ මම ලොකු උත්සාහයක් දැරුවා. නමුත් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ ඇය තාම මේ තාක්ෂණය පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. අපි ඒයට ඒ අවශ්‍ය පුහුණුව ඉදිරියේදී ලබා දෙනවා. ඒ වගේම වරායවල් නැහැ උතුරේ ජනතාවට. නැංගුරම් පළවල් නැහැ. අවශ්‍ය ඒ පහසුකම් නැහැ. එනිසා අපි මේ අවුරුද්දේ උතුරේ මේ තත්ත්වය වෙනස් කරන්න සම්පූර්ණ වෙනස් කරන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අපි ලබා දීලා තියෙනවා. අපිට උතුරේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ අපි ඉල්ලා සිටින සඳහා සහයෝගය ලබා දෙන්න කියලා. අපි ලංකාවේ ලොකුම වරාය දීවර වරාය හදන්න සැලසුම් කරලා තියෙනෙත් බේදුරුතුඩුව ප්‍රදේශේ. පොඩි පොඩි බාධක තියෙනවා. ඔබතුමන්ලත් මැදිහත් වෙලා අපිට සහයෝගය ලබා දුන්නොත් අපි එතනට උතුරේ ආර්ථිකයම වෙනස් වෙන ආකාරයේ සම්වර්ධන වැඩපිළිවෙලක් අපිට ඒකට ගේන්න පුළුවන්. ඒ වගේම අනිත් උතුරේ තිබෙන වරායවල් ටික, ඒ වගේම කරේනගර් මේ වෙනකොට අපි ආරම්භ කරලා තිබෙනවා යාත්‍රා අලුත් වැඩියා කරන මධ්‍යස්ථානයක් මිලියන 300කට ආසන්න මුදලක් වියදම් කළා. අපි ඒක ඉදිරි මාස දෙක තුන ඇතුළත විවෘත කරනවා. ඒ වගේම ගුරුනගරවල අපි අලුතෙන් වරායක් හදනවා, අංග සම්පූර්ණ වරායක්. ඒක මේ අවුරුද්දේ අපි ආරම්භ කරනවා. ඒ වගේම ඊට අතිරේකව තව වරායවල් ගණනාවක්, ඒ වගේම නැංගුරම් පළවල් ගණනාවක් අපි උතුරු ප්‍රදේශයේ වෙනුවෙන් ආරම්භ කරන්න යනවායි කියන එකත් මම සඳහන් කරන්න කැමතියි.
ඒ මන්ත්‍රීතුමාට මයික් එක දෙන්න.
නන්දි. ගෞරව අමචරවර්ගලේ, நீங்கள் வடக்கில் மீன்பிடி துறைமுகங்கள் 3 அமைப்பதாக கூறியிருந்தீர்கள். ஒன்று மன்னாரில் பேசாலையிலும், மற்றது யாழ்ப்பாணத்தில் குறுநாரில் ஒன்றும் பருத்தத்துறையில் ஒன்றும். ஆனால் இது அமைப்பது நல்ல விடயம். அதே நேரத்தில் நீங்கள் இதற்கு முதல் குறிப்பிட்டிருந்தீர்கள், வடக்கில் இருக்கின்ற மீனவர்களுக்கு தொழில்நுட்ப ரீதியான படகுகள் வழங்குவதற்கு நீங்கள் முயற்சி செய்ததாக. ஆனால் எங்களுடைய தயவான கோரிக்கை, வடக்கில் இருக்கின்ற மீனவர்கள் 30 வருடத்திற்கு முதல் எப்படி மீன்பிடி முறையில் ஈடுபட்டார்களோ தற்பொழுதும் அதே படகுகள் மூலம் தொழில்நுட்ப வசதி இல்லாமல் தான் மீன்பிடி செய்து கொண்டிருக்கிறார்கள். கௌரவ அமைச்சர் அவர்களே, வடக்கில் இருக்கின்ற மீனவர்களுக்கு தொழில்நுட்ப ரீதியான படகுகளை வழங்குவதற்கு தாங்கள் நடவடிக்கை எடுத்து அதற்குரிய மீன்பிடி முறைமை மாற்றியமைத்து அவர்களுடைய வாழ்வாதாரத்தை கூட்டுவதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும்.
ඔබතුමා කියු කාරණය මම පිළිගන්නවා. අපි ඔවුන්ට අදාළ වෙන තාක්ෂණයක් ලබා දෙනවා. ඒ වගේම 150 සහන ආධාරයක් අපි ලබා දෙන ලෑස්ති. ඔබතුමන්ලා මැදිහත් වෙන්න අපි ඒ සඳහා කටයුතු කරන්නම්. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය නම් වෙන උදව් උපකාරයක් තියෙනවා නම් අපි ඒක ලබා දෙන්න කැමතියි. මොකද අවංකවම කල්පනා කරොත් අපි උතුරේ දීවරන්ට යමක් කරා කියලා මම නම් සතුටු වෙන්නේ නැහැ මෙතෙක්. ඒ නිසා තමයි අපි මේ ප්‍රමාණයටත් හරියන්න අපි යම් යම් දේවල් කරලා තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ කියලා මේ පසුගිය කාලෙම යුද්ධෙන් අවසානේ අපිට සැලකුත ප්‍රමාණයක යමක් කරන්න බැරි වුණා. ඒ ටිකටත් හරියන්න අපි මේ අවුරුද්දේ ඉඳලා ඔබට යමක් ලබා දෙන්න සූදානමින් ඉන්නේ.
තුන්වන වගන්ති ඇමතුමා, පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ හා බලාත්මක කිරීමේ බලතල පැහැරී ඇති තැනැත්තන් වශයෙන් විරාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අමාත්‍යවරයා විසින් ලිඛිතව නමින් හෝ දුරෙන් පත්කම් ලබන වෙනත් යම් තැනැත්තෙකු ඇතුළත් කිරීමය. මේ පුජ්‍යලයා පිළිබඳව ඔබතුමාට පුළුවන් ද යම් අර්ධක්වීමක් කරන්න මේවා මේ මෙයා මොන වගේ තරාතිරමක මොන වගේ බලතල පැවරණ කෙනෙක්ද කියන එක සම්බන්ධයෙන් ඔබතුමාගේ කතාවේදී පිළිතුරු කතා කරනවා නම් මට ඒකෙදි පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමා.
පසුව සම්පූර්ණ විස්තර කරලා ඉදිරිපත් කරන්නයි. කරු කතානායකතුමනි මේ සම්බන්ධව මම මීට වැඩි වෙලාව ගන්නෙ නැහැ. අවශ්‍ය වුණොත් මට අතර වාරයේදී පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දෙන්න ඒක නිල්ලීමත් කරමින් මේ පනත අපි ඉදිරිපත් කරේ රට ගැන හිතලා තමුන්නාසියා සියලුම දෙනා දුන්නු අදහස් මම ගරු කරනවා සියලුම පක්ෂ මේ සඳහා ලබා දුන්නු අදහස් සැලකිල්ලට අරගෙන තමයි මේ කාර්ය කරේ. එය සම්මත කරගන්න සහාය ලබා දෙන්න ඒක නිල්ලීම කරමින් මාඩිනෝ ස්තුතියි.
ගරු රවි කන්නායක මැතිතුමා ඔබතුමා කතා කරනවා.
ගරු කතානායකතුමනි මම බොහොම සතුටු වෙනවා අද මේ දීවර සම්බන්ධ දීවර සංශෝධන සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කිරීම සම්බන්ධ මම මේකේ මුලින්ම කතා කරන්න අවශ්‍ය වන්නේ මම හිතන්නේ ඉතාමත් වැරදි දක්ෂ ඇමතිවරයෙක් සිටින සිටිනවා. මම මුදල් අමාත්‍යංශ කාලයේ දරන අවස්ථාවේදී මට පෙනුණා ඉතාමත් උනන්දුතාවයකින් සහ ඉදිරි දැක්මක් සහිතව වැටලා තියෙන අංශයක් පුනර්ජීවනයක් දෙන්න කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා මං හිතන්නේ මේක අපේ ආණ්ඩුවට ලැබුට වරප්‍රසාදයක් GSP එක ලබා ගන්න එක කුන්දේසියක් වූයේ මෙවැනි නූතන කටයුතු කිරීම සම්බන්ධයෙන් වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් මං හිතන්නේ මේ නෛතික භාවය මෙතන දෙන එකයි.
ඔව්. නියෝජ්‍ය කාර්ය සභාව පිටවන්නේ කියන්නේ නියෝජ්‍ය කාර්ය සභාව. ගරු ඇමතිතුමා.
ඔව් මම විනාඩියකට මට මේක අමතක වීමක් සිද්ධ වුණා. මේ මම කලින් කතාවල කරලා තියෙනවා දීවර සංස්ථාව ලාභදායි මට්ටමට ගේන්නත් මේ සහනාධාර ක්‍රමය මුලින්ම හඳුන්වලා දෙන්නත් කටයුතු කරේ රවි කරුණානායක ඒ වෙලාවට මුදල් අමාත්‍යතුමා එතුමාට විශේෂයෙන්ම මේක ස්තුති කරන්න අවස්ථාවකුත් ගන්න. ඒ වැඩපිළිවෙල තමයි අපි තාම යන්නේ.
බොහොම ස්තුතියි.
ස්තුතියි මං අගය කරන ඒකේ ආකාරයෙන්ම ඉදිරි කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ ඡන්ද කාලනිතියව අමතක වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් එකට මේ අමාත්‍යංශය මොකද මේක රටේ අපනයනයේ මං හිතන විදිහට ඇමතිතුමා දෙවනි ස්ථානේ ගන්නවා කිව්වට මම හිතන විදිහට වැඩිකල් යන්න ඉස්සෙල්ලා ඒක දෙවනි සෝරි තුන්වෙනි ස්ථානේ දෙවනි ස්ථානෙට ගන්න පුළුවන් කටුත්තක් ලෙස තමයි මම මේ අමාත්‍යංශය බලන්නේ. ඒ වගේම මේකේ ඉන්ලන්ඩ් ෆිෂරි සම්බන්ධව මම මෙතන වචනය කතා කරමු. මොකද එතුමාට අර තිබ්බ සංකල්පය තුලින් මම හිතන්නේ රැකිරක්ෂා ලක්ෂයක් විතර මේ හදන්න පුළුවන් අවස්ථාව ලබාගෙන ගන්න පුළුවන් අවස්ථාවක් එතුමා ඒ අවස්ථාවේදී කිව්වා. ඒක ඒ ආකාරයෙන් ඉදිරියට යනවාද කියන අවස්ථාව මම මේ අවස්ථාවේ ප්‍රශ්න කරනවා. අප මේ අවස්ථාවේ බලන්න තියෙන්නේ මේ දූපත මේ තියෙන එකේ අපට වැඩියම වාසිදායක තත්ත්වයක් ඇති කරන්න පුළුවන් වන්නේ කොහොමද කියන එක. අර කියමනක් තියෙන ඉංග්‍රීසියෙන් the fish dying the Sri Lankan waters of old age and not being caught by fishing activities. ඒ නිසා අපිට කරන්න තියෙන මේක නවීකරණයක් කිරීම තමයි අවශ්‍ය වන්නේ. දැන් තායිලන්තය, තායිවානය මේ වගේ රටවල් ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිලා තියෙන දීවර අංශයේ මේ සම්බන්ධයෙන්. ඉතින් මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා එතුමාට ඒ අපිත් එක්ක කතා කරලා ඉදිරි දක්මක් සහිතව නූතන ලෝකේ පාවිච්චි කරන ඒ ක්‍රමවේද මේ ලංකාවටත් ගෙනලා දෙන්න කියන එක. මම තවත් එක්ක ඉල්ලනවා මම හිතන විදිහට මේ රටේ පිට රටින් ආනයන කිරීම නැවැත්වීම නෙමෙයි අවශ්‍ය වන්නේ. ඒ ආනයන කරලා මේ රටේ මාළු ඇල්ලීම තව ලෙහෙසි කරලා ඒක අපනයන කරන්න කටයුත්තක් ඇති කරන්න ඕනේ. මොකද බැරි වෙලාවත් අපි මේ ආනයනය නැවතුනොත් එතන එන්නේ නිකම් මාළු මිල ඉහට යෑමක් ඇති වෙනවා. ඒක අපි ඒ කාලේ දැක්කා. නමුත් මිල පාලනය නැති කරන්න පටන් ගත්තට පස්සේ ඒක කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. ඉතින් මං හිතන විදිහට ඒතුමා මේකේ හොඳ දැනුවත්කමක් තිබෙනවා. ඒ නිසා මට ඒ ගැන කියන්න ඕනේ. මට අවශ්‍ය වන්නේ මේ පුංචි ලංකාවේ අපි බිලියන් ඩොලර් බිලියන් 20ක අපනයන ටාගට් එකක් තියාගෙන යනවා. ඒක තියාගෙන අපි තාම බිලියන් එකහමාරක තත්ත්වයක් තමයි මේ දීවරංශයෙන් තියෙන්නේ. ඉතින් මේක මීටවද වැඩි වැඩි විධිමත් කරන්න අවශ්‍ය වන්නේ පොඩියෙන් හිතන්නේ නැතු මේක ලොකු මහ පරිමාණයේ කටයුත්තක් ලෙස කටයුතු කරන්න. දැන් මේකේ ට්‍රෝලර්ස් කිව්වහම අපිට තියෙන වර්ග ගණනාවක්. නමුත් අපි බලන්නේ පොඩි එක සම්බන්ධයෙන් මොකෝ හිතනවා මේකෙන් අපේ දේශපාලන අවාසියක් ඇති වේවිද මේ පොඩි මාල් පොඩි දීවරයන්ට අවස්ථාව ගිලිහි ගියොත් ලොකු කට්ටිය ආවොත් ප්‍රශ්නයක් ඇති වෙනවාද? මම හිතන විදිහ බය නැතුව ඉදිරියට යන්න අවශ්‍ය. ඩීප් සී ෆිෂින් ගියාම මේ ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. ඉතින් මේ සංශෝධන ඔක්කොම තියෙන්නේ හරි මාර්ගයට. නමුත් අපි දේශපාලනයේ අපි මේ පරිපාලනයේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි හැමදේම මේක රජයේ නිලධාරීන් තුළ හිරවීම. අන්න ඒක තමයි අපි නැති කරන්න අවශ්‍ය වන්නේ. මේ රටේ ත්‍රස්තවාදයේ වැඩිම ලොකු ප්‍රශ්නය තමයි මේ රටේ රජයේ නිලධාරීන් වාදය. මේ අය දේශපාලන පක්ෂ වෙනස් වුණත් මේ නිලධාරීන් වෙනස් වෙන්නේ නැහැ. එම තැනම ඒගොල්ලෝ සින්දුව වෙනස් කරලා ගහන නැටිල්ල විතරයි වෙනස් වන්නේ. ඒ නිසා මං හිතන විදිහට මේක අලුතෙන් හිතන්න තියෙන අවස්ථාව තමයි ඇතිලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව මං උපයෝගී කරගෙන GSP ලැබිලා තියෙන වාසිය. දැන් මේ ගිය අවුරුද්දේ මාස 8කින් අපනයන 200කින් වැඩි වුණා දීවර අංශය විතරක්. ඉතින් මේ අවුරුද්දේ ඊට වැඩිය හාත්පසින් වෙනස් ගමනක් මම හිතන්නේ 400 500 ගුණයක් වැඩි වෙන අවශ්‍යයි. නමුත් තාම තියෙන්නේ ගන්න තීන්දුව ඒ නිලධාරීන්ගේ ගන්න තීන්දුව තාම බොහොම හිමින්. දැන් මම දන්නවා අපනයන ක්ෂේත්‍රයේ ඉන්න පිටරටින් තායිලන්තයෙන් සිංගප්පූරුවෙන් සහ මාලදිවයින් මේ රටට ඇවිල්ලා යම් අදහස් ඉදිරිපත් කරා. නමුත් තීන්දුවක් ගන්න මාස 8ක් ගියා. ඊට පස්සේ මං හිතන විදිහට ඇමතිතුමා ඒ සම්බන්ධකමක් ඇතිකරන්න හැදුවා. නමුත් බැරි වෙලා තිබ්බා. ඒක විවෘත කරන්න අවශ්‍යයි. දැන් ප්‍රොන් ෆාම්ස් තිරුකුණාමලේ මම හිතන්නේ එතුමාගේ මැදිහත් වීම තුළින් ඒක ටිකක් ඉක්මන් ස්වරූපයක් අරන් තියෙනවා. නමුත් මේක අවුරුදු 3-4-5 කිර වෙලා තිබ්බා. තාම එක හරි මාර්ගය යන්නේ නැහැ. එන්නේ ඒ නිසා තමයි මං හිතන්නේ මේ අවස්ථාව උපයෝගී කරගෙන අප වෙනසක් ඇති කරන්න පුළුවන් විදියකට අපේ අපනන්න ක්ෂේත්‍රය තව දියුණු කරන්න පුළුවන් විදියකට අප සියලු දෙනාම එකට වැඩ කරන්න ඕනේ කියන එක මේ අවස්සේ මතක් කරනවා. දීවර සංස්ථාවත් මං හිතන විදියට මීට වැඩිය වාණිජකරණයක් ඇති කරත් හොඳයි. එතුමා එක හරි මාර්ගයක මම හිතන්නේ ගන්නකොට මිලියන 180ක විතර ලාභයක් තිබ්බා. ඒක දැන් මිලියන 20කට 30කට විතර ලාභයක් ඇතිලා තියෙනවා කියලා මම දැනුවත් වෙනවා. මම හිතන්නේ ඊට දුඟාවක් අවස්ථාවක් තියෙනවා වැඩි දියුණු කරන්න. මොකද අනවශ්‍ය සේවක පිරිස ඊට වැඩි විවිධ වැඩවලට යොමු කරලා තිබෙනවා. ඉතින් එකට ඒ තියෙන ඉලක්කය වැඩ කරන්න අපි සියලු දෙනා මත්වල බැඳලා වැඩ කරන්න ඕනේ කියන එක මතක් කිරීමෙන් මම එතුමා සුද්වාසින්සින පතමින් මං නිහඬ වෙනවා.
ඔඩර් ප්ලීස් මේ අවස්ථාවේ ගල් නියෝජ්‍ය කාරක සභාපතිතුමා මුලාසර ප්‍රමුණිට we have the party leaders at 2:30.
ගෞරව කෝටිස්වරන්
கடத்தொழில் சம்பந்தமான உரையாடலில் பேசுவதற்கு அனுமதித்ததற்காக குழுக்களின் பிரதி தலைவர்களுக்கு அது நன்றியை தெரிவித்துக் கொண்டோம். உண்மையிலே இந்த துறையானது மிகவும் முக்கியத்துவம் வாய்ந்த ஒரு துறையாக இருக்கின்றது. இந்த நாட்டிலே கூடுதலான கடல் வளங்கள் காணப்படுகின்றது. இந்த கடல் வளங்களை சரியாக பயன்படுத்துகின்ற பொழுதோ இந்த நாட்டின் உற்பத்தியில் அதிக பங்கை இந்த கடத்தொழில் ஏற்றுமதியை பங்கு கொள்ளக்கூடிய ஒரு வாய்ப்பு இருக்கின்றது. அந்த வகையிலே அமைச்சர் அவர்கள் 3வது இடத்துக்கு இந்த ஏற்றுமதியை ஊக்குவிக்க முடியும் என்று சொன்னார். ஆனால் இதனை விட இந்த கடல் வளங்கள் இதனை விட குறைவான இடங்கள் குறைவான நாடுகள் இருக்கின்ற அந்த நாடுகளின் உற்பத்தியிலே கடல் வளங்களை ஏற்றுமதி செய்கின்றதில் முன்னணி வகிப்பதை நாங்கள் அண்மையிலே கண்டு வருகின்றோம். ஆகவே அந்த வகையிலே இங்கு இலங்கையிலே இருக்கின்ற இந்த கடல் வளங்களை சரியான முறையிலே பயன்படுத்தி அந்த செயற்பாட்டின் மூலம் அதிகளவான முதல் நிலை ஏற்றுமதியை கடத்தொழில் ஏற்றுமதியாக வளர்க்கக்கூடிய ஒரு சந்தர்ப்பமும் சூழ்நிலையும் காணப்படுகின்றது. அந்த வகையிலே கூடுதலான புதிய தொழில்நுட்பங்களை உள்வாங்கி மீன்பிடிக்கின்ற மீனவர்களுக்கான அதிக வசதிகளை செய்து கொடுக்கப்படுகின்ற பொழுதுதான் அந்த ஏற்றுமதியை ஊக்குவிக்கக்கூடியதாக இருக்கின்றது. இன்று இலங்கையை சுற்றி வர இருக்கின்ற கடல் நீர்ப்பரப்பிலே வெளிநாட்டவர்கள் மீன்பிடிக்கின்ற நிலை காணப்படுகின்றது. ஏன் அவர்கள் இந்த இடத்திலே மீன்பிடிக்கிறார்கள் என்றால் இந்த இடங்களிலே கூடுதலான கடல் உணவுப் பொருட்கள் கடல் சார்ந்த ஏற்றுமதி பொருட்கள் கூடுதலாக இந்த இடத்திலே காணப்படுகின்றது. அதனை அகழ்வதற்காக அல்லது அதனை எடுப்பதற்காகத்தான் இந்தியா போன்ற நாடுகள் அத்துமீறி இந்த கடல் பரப்புக்குள் உள்நுழைந்து அந்த மீனவர்கள் இலங்கையர்களுக்கு சொந்தமான மீன் வளங்களை சூறையாடுகின்ற ஒரு சூழ்நிலை காணப்படுகின்றது. ஆகவே இதனை இந்த நிலையை தடுத்து நிறுத்த வேண்டும். ரோலர் படகுகள் அல்லது தடை செய்யப்பட்ட வலைகளின் மூலம் இந்த இந்த கடல் வாழ் கடலிலே இருக்கின்ற அந்த மீன்பிடி தடை செய்யப்பட்ட மீன்பிடி உபகரணங்களை பாவித்து அதனை செயற்படுத்துகின்ற பொழுது இந்த பிரதேசத்தில் இருக்கிற வளங்கள் குறைவடைவதாக இருக்கின்றது. அது மட்டுமல்ல, இங்கிருக்கின்ற மீனவர்களின் தொழிலும் பாதிப்படைகின்ற ஒரு நிலை காணப்படுகின்றது. ஆகவே அந்த வகையிலே எடுத்துக்கொண்டால் கூடுதலான தொழில்நுட்பம் வாய்ந்த தொழில்நுட்ப தரத்திலான மீன்பிடி படகுகள், மீன்பிடி வலைகள் ஏனைய உபகரணங்களை இந்த அரசு மீன்பிடிக்கின்ற மீனவர்களுக்கு வழங்க வேண்டும். அந்த வகையிலே விசேடமாக அம்பாறை மாவட்டத்தின் கரையோர பிரதேசத்தை எடுத்துக்கொண்டால் அந்த இடத்திலே தற்பொழுதும் மீனவர்கள் மிகவும் வறுமை கோட்டு கீழ் வாழுகின்றவர்களாயிருக்கின்றார்கள். பழைய மீன்பிடி உபகரணங்களை, பழமை வாய்ந்த 20-30 வருடங்களுக்கு முற்பட்ட மீன்பிடி உபகரணங்கள், வலைகள், தோணிகளை பயன்படுத்துகின்ற நிலை தான் காணப்படுகின்றது. இப்படியான நிலை தொடரும் என்றால் அந்த மீனவர்களின் வாழ்வாதாரம், வாழ்க்கைக்கு தேவையான அந்த ஜீவனோபாயத்துக்கு தேவையான வருமானத்தை அவர்கள் பெற முடியாத நிலை காணப்படுகின்றது. இன்று விசேடமாக அம்பாறை மாவட்டத்திலே இருக்கின்ற விநாயகபுரம் எனும் கிராமத்தை எடுத்துக்கொண்டால் அந்த கிராமத்திலே மீன் பிடிக்கின்ற நபர்கள் அதிகளவாக காணப்படுகின்றார்கள். ஆனால் அங்கிருந்த மீன் பிடிக்கின்ற நபர்கள் வாழுகின்ற இடத்தை கூட அத்துமீறி தனி நபர்கள் பிடித்து வைப்பதை நாங்கள் பார்க்கின்றோம். இன்று அந்த மீனவர்களுக்கு தேவையான அடிப்படை வசதிகள் இல்லாத நிலையிலே அவர்கள் தத்தளித்து கொண்டிருப்பதை நாங்கள் கண்ணோக்கி பார்க்கக்கூடியதாக இருக்கின்றது. விசேடமாக அந்த மீனவர்கள் காலாகாலமாக வாழ்ந்து வந்த இடம், அதாவது மீன் பிடிப்பதற்காக தோணிகளை, வள்ளங்களை, வலைகளை பழுதுபார்க்கின்ற அந்த கரையோரம் இன்று தனியாரால் ஆக்கிரமிக்கப்பட்டிருக்கின்றது. இன்று அந்த கடலோர பகுதியிலே அவர்கள் முள்வேலியை இட்டு அந்த மீனவர்களின் வாழ்வாதாரத்துக்கு, மீனவ தொழிலை செய்வதற்கு தங்குதடையாக இருந்து செயற்படுவதை பார்க்கின்றோம். ஆகவே இந்த அரசு, இந்த உயரிய சபையிலும் கூட பல தடவைகள் இந்த பிரச்சனையை நான் முன்வைத்திருக்கின்றேன். அமைச்சரவர்களும் பல தடவைகளை இதை செய்வதாக அவர் பல தடவை சொல்லியிருக்கின்றார். ஆனால் இன்னும் அது நடைமுறைப்படுத்தப்படவில்லை. என்னென்று சொன்னால், அந்த மீனவர்கள் கரையோர பாதுகாப்பு நிறுவனமானது அந்த கடல் எல்லையை சரியாக வரையறுத்து கொடுக்க வேண்டும். ஆனால் கரையோர பாதுகாப்பு கோஸ்டல் கன்சர்வேஷன் டிபார்ட்மெண்ட் ஆனது சரியான எல்லையை அதிலே போட்டு கொடுக்காமல் அந்த எல்லைக்குள்ளே கடலோரமாக முள்வேலிகளை போட்டிருக்கின்றார்கள். இப்படியான ஒரு நிலை தொடர்கின்ற பொழுது அந்த மக்கள் அந்த இடத்திலே மீன்பிடியை செய்வதற்கு மிகவும் தடையாக இருக்கின்றது. அதாவது இந்த செயற்பாட்டை உடனடியாக தடுத்து நிறுத்துவதுடன் அந்த மக்களுக்கு தேவையான தோணி, அதாவது புதிய தொழில்நுட்ப வகையிலான இயந்திரங்கள், தோணிகள், கடல் மீன் பிடிப்பதற்கான உபகரணங்களை வழங்குவது மட்டுமல்லாமல் அவர்களுக்குரிய வீட்டு திட்டங்களையும் வழங்க வேண்டியதாக இருக்கின்றது. அவர்களுக்கு கூடுதலாக மானிய அடிப்படையிலே தான் அவர்களுக்கு அந்த உதவிகளை செய்ய வேண்டும். இன்று அமைச்சர் அவர்கள் சொன்னார், மீன் பிடிக்கின்றவர்களுக்கு அதிகமான உதவிகளை, அதிகமான வசதிகளை நாங்கள் செய்து கொடுத்திருக்கிறோம் என்று. ஆனால் அந்த பகுதியிலே இருக்கின்ற மீனவர்களுக்கு எந்த விதத்திலும் எந்த உதவியும் இற்றவரை கிடைக்காமல் இருப்பதை நாங்கள் பார்க்கின்றோம். ஆகவே இதனை அடிப்படையாக கொண்டு அந்த மக்கள், அது மிகவும் வறுமை கோட்டிற்கு இருக்கின்ற அந்த மக்களின் வாழ்வாதாரத்தை உயர்த்துவதற்கான அதிக வசதிகளை நீங்கள் செய்து கொடுக்க வேண்டும். நவீன தொழில்நுட்பம் வாய்ந்த உபகரணங்களை வழங்க வேண்டும், தோணிகளை, போட்களை வழங்க வேண்டும், வலைகளை வழங்க வேண்டும், ஏனைய வசதிகளை வழங்க வேண்டும். ஆனால் அந்த இந்த அரசாங்கம் இன்னும் அதனை பல தடவைகளை சொல்லி நடைமுறைப்படுத்தப்படாமல் இருப்பது மிகவும் வேதனை அளிக்கின்ற விடயமாக இருக்கின்றது. அதே போல காரதீவு பிரதேசத்திலே வாழுகின்ற மீனவ குடும்பங்களை அடிப்படையாக கொண்டு சொல்லுகின்ற பொழுது அந்த குடும்பங்களுக்கான இதே அடிப்படை வசதிகளை அந்த காரதீவு பிரதேசத்திலும் வழங்க வேண்டியதாக இருக்கின்றது. விசேடமாக இரண்டு பிரதேசங்களும் கூடுதலான மீன்பிடி துறையை மேற்கொள்ளுகின்ற மீன்பிடி தொழிலை மேற்கொள்கின்ற நபர்கள் அந்த பிரதேசத்திலே இருக்கின்றார்கள். அவர்களுக்கும் தேவையான நவீனத்துவம் வாய்ந்த மீன்பிடி உபகரணங்களை வழங்கி அந்த மக்களின் வாழ்க்கை தரத்தை உயர்த்துவதற்கு கூடுதலான பங்கை இந்த அமைச்சு மேற்கொள்ள வேண்டும். அப்படிப்பட்ட செயற்பாடுகளை முன்னெடுக்கின்ற பொழுதுதான் இந்த நாட்டிலே இருக்கின்ற மீன்பிடி உற்பத்திகளை அதிகளவு வெளிநாடுகளுக்கு ஏற்றுமதி செய்யக்கூடியதாக இருக்கின்றது. இன்று அந்த இடங்களிலே மீன்களை பிடிக்கின்ற பொழுது அந்த மீன்களை பாதுகாப்பாக அந்த மீன்களை பழுதடையாமல் வைப்பதற்கு குளிரூட்டப்பட்ட வசதிகளுடைய எந்த விதமான ஒரு பாதுகாப்பு அறைகளும் அந்த பிரதேசங்களிலே இல்லை. ஆனால் ஏனைய இடங்களிலே அந்த பிரதேசங்களிலே இந்த வசதிகள் செய்து கொடுக்கப்பட்டாலும் அம்பாறை மாவட்டத்தில் இருக்கின்ற தமிழ் பிரதேசங்களிலே இந்த வசதிகள் செய்யப்படாமல் இருப்பது கவலை அளிக்கின்ற விடயமாக இருக்கின்ற அதே நேரம் மீன்பிடி துறைமுகம் வடக்கிலே 3 மீன்பிடி துறைமுகம் மற்றும் தெற்கிலே பல மீன்பிடி துறைமுகங்கள் மேற்கொள்வதற்கான அரசு திட்டமிட்டாலும் கிழக்கிலே அம்பாறை மாவட்டத்தில் இருக்கின்ற விநாயகபுரம் திருக்கோவில் மற்றும் காரதீவு போன்ற பிரதேசங்களுக்கு மீன்பிடி துறைமுகம் ஒன்று கட்டாயமாக உருவாக்கப்பட வேண்டும். இட்டவரையிலும் இந்த விநாயகர பிரதேசத்திலே ஒரு மீன்பிடி துறைமுகம் ஒன்று இல்லாமல் இருக்கின்றது. அதிகளவான மீன்பிடிக்கின்ற நபர்கள் அந்த பிரதேசத்திலே கூடுதலாக காணப்படுகின்றார்கள். ஆகவே அவர்களுக்கு தேவையான அந்த வசதிகளை வழங்குகின்ற பட்சத்திலே இந்த நாட்டின் மொத்த உற்பத்தியிலே மீன்பிடித்துறையின் உற்பத்தியை மிக அளவில் மிக அதிக அளவிலே வழங்கக்கூடியதாக இருக்கின்றது. 3 இடம் அல்ல, 3 இடத்துக்கு மொத்த உற்பத்தியை ஏற்றுமதி செய்கின்ற வருமானத்தை மீன்பிடி துறையின் மூலம் பெற்றுக்கொள்ளக்கூடிய ஒரு சந்தர்ப்பமும் ஒரு சூழ்நிலையும் காணப்படுகின்றது. அதே போல் அமைச்சர் அவர்கள் சொன்னார்கள், கலப்புக்களை அபிவிருத்தி செய்து கலப்புக்களின் ஊடாக மீன்பிடி துறையை அபிவிருத்தி செய்யலாம் என்று. ஆனால் இன்று எமது மாவட்டத்தை பொறுத்தளவிலே அதிகளவான கலப்புக்கள் நீர்நிலைகள் கூடுதலாக காணப்படுகின்றது. அந்த நீர்நிலைகளின் நீரினை சரியான முறையிலே ஒரு நீர் வள முகாமைத்துவத்தை மேற்கொண்டு அந்த நீரை தேக்கி வைக்கின்ற நடவடிக்கைகளை மேற்கொள்கின்ற பொழுதுதான் அந்த இடத்திலே இருந்து கூடுதலான மீன் வளங்களை பெற்றுக்கொள்ளக்கூடியதாக இருக்கும். ஆகவே அந்த இடங்களிலே இருக்கின்ற அந்த நீர்வளங்களுக்கு தேவையான அடிப்படை வசதிகளை மேற்கொண்டு அந்த இடத்திலே மீன்பிடி மீன் குஞ்சுகளை விடுகின்ற பொழுது கூடுதலான ஏற்றுமதியை மேற்கொள்ளக்கூடியதாக இருக்கும் என்று நான் இந்த உயரிய சபையில் கேட்டுக்கொள்கின்றேன். மேலும் மீன்பிடி அமைச்சர் அவர்கள் அம்பாறை மாவட்டத்திலே இருக்கின்ற கரையோர பிரதேசங்களை கூடுதலான கவனம் செலுத்த வேண்டும். அதிலும் யுத்தத்தினாலே பாதிக்கப்பட்டு கூடுதலான அனர்த்தங்களையும் கூடுதலான இழப்புகளையும் சந்தித்த மக்கள் தமிழ் மக்களாக கூடுதலாக காணப்படுகின்றார்கள். அவர்களின் வாழ்வாதாரத்தை உயர்த்துவதற்கான அல்லது ஜீவனோபாயத்தை வளர்ப்பதற்கான ஒரு அடிப்படை வசதியை அமைச்சர் அவர்கள் மேற்கொள்ள வேண்டும். இன்றும் கூட அவர்கள் வறுமை நிலையிலே மிகவும் வறுமையான நிலையை காணப்படுகின்றனர். ஏனென்றால் அரசாங்கத்தால் வழங்கப்படுகின்ற எந்த உதவியும் அந்த மக்களுக்கு கிடைப்பதில்லை. அதனை உறுதிப்படுத்தி அந்த மக்களின் வாழ்க்கையிலே ஒரு பங்குதாரராக இருந்து செயற்பட வேண்டும் என்று அமைச்சர் அவர்களை கேட்டு விடைபெறுகின்றேன். நன்றி.